මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නමස්කාරය කියන්න ආදිවස්තුංග ශීලය සමාදන් වන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස පාමොජ්ජ බහුලෝ භික්ඛෝ පසන්නෝ බුද්ධ සාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි ශාසනික ගුණධර්ම වැඩිම ගොවිතැනක් හැටියට සලකතොත් බිත්තර වීය හැටියට ගැනෙන්නේ ශ්‍රද්ධාවයි. ඒතරම් මූලික තැනක් ශ්‍රද්ධාවට ලැබිලා තියෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් පැහැදීමක් නැති තැන උන්වහන්සේ දක්වන ප්‍රතිපත්ති මාර්ගයේ යාමට අවශ්‍ය වීරය ජනිත උපදින්නේ නැති නිසා ප්‍රබල ශ්‍රද්ධාවක ඇති ශ්‍රාවකයාට උපරිම කැපවීමකින් බුදු පියාණන් වහන්සේගේ වචනය අනුව ක්‍රියා කරන්න ශක්තිය ලැබෙනවා. ඒ බව ප්‍රකාශ කරන ගාථාවකුත් ඊට සාධක වනු කථාන්තරයකුත් තමයි අද අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. සවැත් නුවර හිටියා වක්කලි කියලා බ්‍රාහ්මණ තරුණයෙක්. එක දවසක් බුදු පියාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා දැකලා මේ වක්කලි කියන බ්‍රාහ්මණ තරුණයාට බුදු පියාණන් වහන්සේගේ ශාරීරික රූප සම්පත්තිය, ඒ රූප සම්පත්තිය දැකලා පුදුම වශීභාවක් ඇති වුණා, වශීවීමක් ඇති වුණා. කොයිතරම්ද කියතොත් ඒ පසුපසින් ඥාමින් සෑහීමකට පත් වෙන්නේ නැතුව කල්පනා කළා මට හැමදාම බුදු පියාණන් වහන්සේ දකිමින් ඉන්න ඇත්නම් හොඳයි කියලා. ඒ වෙනුවෙන්ම මහණ වුණා ශාසනයේ. මාන වේලක් කරේ වණ භාවනා සජ්ජායනා ආදී නෙවෙයි, බුදු පියාණන් වහන්සේ දිහාම බල බල ඇති හැම අවස්ථාවක බුදු පියාණන් වහන්සේ දිහා බල බල ඉන්නවා. මේක මහ කෙනෙකුට කරදරයක් වගේ දෙයක්. නමුත් බුදු පියාණන් වහන්සේ ඉවසා වදාලා බලාගෙන හිටියා මේ වක්කලි තෙරුන්ගේ ප්‍රඥාව නුවණ ටිකක් දියුණු වෙනකම්. එහෙම බලන් ඉඳලා යා කල්යල් බලලා එක අවස්ථාවක වක්කලි තෙරුන්ට අවවාදයක් කළා. වක්කලි, මේ කුණු කය දිහා බලාගෙන ඉඳීමෙන් මොකද්ද ඇති වැඩේ? යමෙක් ධර්මය දකීද හේ හෙතෙම මා දකි කියන අවවාදය කළා. එහෙම කිව්වත් වක්කලි හාමුදුරන්ට ඒ තිබුණු ශ්‍රද්ධාව නිසා බුදු පියාණන් වහන්සේ නොදැක ඉන්න බැරි තත්ත්වයක් තිබුණා. ඉතින් ඔන්න වස් කාලය ළඟ වෙනකොට බුදු පියාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළා. වක්කලි හාමුදුරුවෝ ගියා බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. වස් එළඹෙන දවස කියලා කියන්නේ වස් තුන් මාසෙ ආරම්භ වෙන දවසේදී බුදු පියාණන් වහන්සේ කල්පනා කළා දැන් ඉතින් මේ වක්කලිට සංවේගය ඇති වෙන දෙයක් කරන්න ඕන කියලා එළෙව්වා. අපේහි වක්කලි කියලා. ඉවත් වේවා වක්කලි කියලා එළෙව්වා. ඉතින් වක්කලි හාමුදුරන්ට බොහෝම ශෝකයක් ඇති වුණා. අනේ ඉතින් තුන් මාසයක් බුදු පියාණන් වහන්සේ නොදක මම කොහොමද ඉන්නේ? ජීවිත ආශාවත් අතෑරලා ගිජුකුළු පව්වට ගිජුකුළු පර්වතේ නැගලා දිවි නසා ගන්න කල්පනා කළා. කල්පනා කරලා ඒ පර්වතයෙන් පණින්න ඔන්න මෙන්න තියදී බුදු පියාණන් වහන්සේට මේ தත්ත්වය වැටහිලා දැන් යම් කිසි මගින් සැනසීමක් ලැබුණ නැත්නම් වක්කලීට මාර්ගඵල ලබා ගැනීමේ අවස්ථාව නැති වෙලා යනවා කියලා ඒ පණින්න සූදානම් වෙනකොට බුදු පියාණන් වහන්සේ වදාළ ගාථාව තමයි අපි අර මාතෘකාව හැටියට තැබුවේ. පාමුජ්ජ බහුලෝ භික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛා රූප සමං සුඛ. මේ බුද්ධ ශාසනේ පැහැදුනා වූ ප්‍රමෝදය, ප්‍රීති ප්‍රමෝදය බහුල වූ භික්ෂුව සංස්කාරයන්ගේ සංසිඳීම කියලා කියන ඒ සුඛදායක, ඒ සැපවත් ශාන්ත නිර්වාණ තත්වය ලබන්නේ කියන එකයි මේ කෙටි ගාථාවෙන් කියන්නේ. නිවන් පණිවිඩයක් ඒක තුල තිබෙනවා. ඒ කියලා එපමණකින් නැවතුන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ ඒක ප්‍රකාශ කළේ තමන් වහන්සේගේ රූපය ඒ ඍදිපලයෙන්ම වක්කලිට පෙන්눔 කරලා. හරියට ඊළඟට බුදු පියාණන් වහන්සේ වක්කලිට එන්න කියලා ආරාධනා කළා. ඒහි කියලා අර අපේහි කියලා එළෙව්වා. මේ අවස්ථාවේදී එන්න වක්කලි බය වෙන්න එපා කියලා ඊළඟට ගාථා තුනක් වදාළ බව සඳහන් වෙනවා. වක්කලි බය වෙන්න එපා, මා දිහා බලන්න එන්න. මම ඔබ මේ මඩ වගුරෙන් එළියට උඩට ගන්නවා. රාහුට හසු වුණු ඉර රාහුගෙන් මුදා ගන්න වගේ, සඳට රාහුට හසු වුණු චන්ද්‍රයා හඳින් රාහුගෙන් මුදා ගන්න වගේ මම ඔබ ආරක්ෂා කර ගන්නවා කියන ඒ තමන් පිහිට වෙන බව ප්‍රකාශ වෙන ගාථා වදාලා එතන කියවෙන හැටියට වක්කලි ඒ පණින්න සූදානම් වෙනකොටමයි මේක අහන්න ලැබුණේ. ඉතින් දක්වන හැටියට එතන තේරුම් කරන හැටියට අර දැඩි ශෝකයක් සංවේගයක් තිබුණු වක්කලි හාමුදුරුවන්ට විශාල ප්‍රීති ප්‍රමෝදයක් ඇති වුණා, සතුටක් ඇති වුණා. බුදු පියාණන් වහන්සේ කලින් එළෙව්ව, නමුත් දැන් මට බුදු පියාණන් වහන්සේ ආරාධනා කරනවා කියලා ඒ බුදු පියාණන් වහන්සේ ඍද්ධිබලයෙන් තමන් ඉදිරියේ ඉන්නවාගේ පෙන්눔 කළ නිසා ඒ ශ්‍රද්ධාව පිටම පැන්නා. නමුත් විපතකට පත් වුණේ නැත. බුදු පියාණන් වහන්සේ ළඟම ඊළඟට පෙනී හිටියා. ඒ අතරතුර වෙච්ච දේ දක්වන්නේ අර ගාථාවේ කියවෙන සියුම් අදහස යඹුරින් වැටහිලා පටිසම්භිදාසහිත අරහත්ත්වයට පත් වුණා කියලා එහෙම දක්වනවා. ඉතින් ඒ ක්ෂණිකව ඒ විදිහ ධර්ම අවබෝධ වෙන තැන් අර උණ ගහ උඩ ඉඳලා වැඩෙන කොටත් රහත් වුණා කියලා එහෙමත් සඳහන් වෙන තැන් තියෙනවා. කොහොම නමුත් මෙතන විශේෂ සිද්ධියක්. ඉතින් ඊළඟට කොයිතරම්ද කියතොත් මේ ශ්‍රද්ධාවේ බලය මේ සිද්ධි සියල්ල සිද්ධ වුණාට පස්සේ බුදු පියාණන් වහන්සේ අර සිරිත් වශයෙන් ඒ අංශයෙන් කැපී පෙනෙන විශේෂ සත්‍යතාව ඇති අයට අග්‍රස්ථානය තබන්න වගේ වක්කලි හිමියන්ට අග්‍රස්ථානය දී වදාලා ශ්‍රද්ධාදිමුත්ත භික්ෂූන් අතරින් ශ්‍රද්ධාවෙන් අධික ශ්‍රද්ධාවට නැඹුරු වූ භික්ෂූන් වහන්සේලා අතරින් මුළු මහත් ශාසනයෙම වක්කලි හාමුදුරන් ප්‍රධානයි අග්‍රයි කියලා ප්‍රකාශ කොට වදාලා. ඉතින් මේ කථාන්තරයේ නානාවිධ වෙනස්කම් සහිතව සමහර විට ඒ පොත්වලක් තියෙනවා. දැන් මේ කියන සිද්ධිය අපිට ඒ ධර්මානුකූලව සිදුවෙන දෙයක් හැටියට සැලකතොත් ඒකට ගැඹුරු අදහස මෙන්න මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. දැන් මේ පින්නතුන් සමහර විට දන්නවත් ඇති මේ නිවන් දැකීම කියලා කියන එක මේ ඇස්කන් නාසාදීෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊට වඩා අභ්‍යන්තර වූ ඉන්ද්‍රියයන් පහක් තමා තුළ ඇති කර ගැනීමෙනුයි ලබා ගන්න පුළුවන් වෙන්නේ නිවන. ඒ ඉන්ද්‍රියයන් හඳුන්වන්නේ මේ විදිහටයි සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥා. සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන මෙන්න මේ ඉන්ද්‍රියයන් තමා තුළ ඇති කර ගන්න ඕන නිවන් දැකීමට. ඒ ඇති කරගත්ත පමණක් නෙවෙයි මේ ඉන්ද්‍රියයන් සම කර ගන්නත් ඕන. ඇතැම් කෙනෙකුට සංසාරයේ දැන් ශ්‍රද්ධාව වැඩි කෙනාට ශ්‍රද්ධාව අධික වෙන සීමාව ඉක්මවල යන ප්‍රඥාව ඒ ඉන්ද්‍රිය වැඩි කෙනාට සමහර විට ඒක වැඩි වෙලා යන පුළුවන්. වීරය වැඩි අය සමහර විට ඒක බුදු පියාණන් වහන්සේට සම කරන්න ඒක සමතාවකට ලබත් කරන්න වෙනවා. අර සෝන හාමුදුරුවන්ට අර වීණාවේ උපමාව දීලා වීරය සම කළා වගේ. දැන් මෙතෙන්දී වක්කලි හාමුදුරුවන්ගේ වීරය පමණට වැඩි වුණා. නමුත් බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ ළඹෙනකන් අරක ඉවසා වදාලා අර කාරණේ කියන්නේ වක්කලි හිමියන් හැම තිස්සෙම යන යන තැන පිටපස්සෙන් යන. එහෙම ගිහිල්ලා ඥාන ශක්තිය යම් ප්‍රමාණයකට මෙහෙරුවට පස්සේ යන්න කිව්වේ මේ කුණු කය දිහා බලලාමකොටද ධර්මයේ දකින්නවා නම් එච්චරයි තියෙන්නේ කියන්නේ. ඒකයි මා දෙක්කම හා සමානයි කියන්නේ. එහෙම ඊළඟට අවසාන අවස්ථාවේදී එතන තියෙන්නේ අපිට හිතා ගන්න තියෙන්නේ මේ වක්කලි හාමුදුරුවන් තුළ ඇති වුණ චිත්ත විප්ලවය තුළින්ම සංස්කාරයන්ගේ සංසිඳීම කියලා කියන தત્ත්වය නිවන අවබෝධ කරගත්තා කියන එකයි අපිට හිතා ගන්න තියෙන්නේ. මේ සත්මේ ප්‍රවෘත්තිය සත්‍ය වශයෙන් සැලකතොත් ඒ විදිහේ දේවල් බුද්ධ ඥාණයටයි බුදු බුදු පියාණන් වහන්සේට පේනවා පුද්ගල වේමත්තතා කියලා කියන පුද්ගලෙන්ගේ විවිධත්වය. විවිධත්වයේ අනුව බුදු පියාණන් වහන්සේ විටක මොලක් ක්‍රමවලින් විටක දැඩි ක්‍රමවලින් ඒ තමන් වහන්සේගේ පුරිස ධම්මසාරතී ගුණය තුළින් ඒ ශ්‍රාවකය හික්මවනවා. දැන් මුලදී දැඩිව එළෙව්වා මේ වක්කලිට මොකටද මේ කුණු කය දිහා බලන් ඉඳෙන්නේ කියලා එළෙව්වා. ඊළඟට ඉවත් වේව කියලාත් එළෙව්වා. එහෙම දැඩිව ඊළඟට එන්න කියලා ආරාධනාත් කළා. ඉතින් ඔය ඒක තුළින් වක්කලි හිමියන්ට අර සංස්කාරයන්ගේ අපිට හිතා ගන්න තියෙන්නේ සංස්කාරයන් කියලා කියන අපි මේ හිතේ හදාගන්න දේවල්නේ. එතකොට බුදු පියාණන් වහන්සේගේ රූප ශෝභාවානුවේ ඇති කරගත්තු ඇල්ම සීමාව ඉක්මවල ගිය අවස්ථාවක ඒකෙන් වෙන් වෙන්න කිව්වහම ලොකු ශෝකයක් ඇති වුණා. ඉතින් මට දැන් ඉතින් ජීවත් වෙලා ඉඳලා වැඩක් නැහැ. මේ ලෝකේ මේ විදිහ කතාන්තර ප්‍රතිපුත් අහන්න ලැබෙන ලෞකික දේවල් පිළිබඳව. නමුත් මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ අපි හිතන්න තියෙන්නේ බුදු පියාණන් වහන්සේගේ රූප සම්පත්තිය කෙලෙස් වඩන රූප සම්පත්තිය නෙවෙයි කෙලෙස් කියන්නේ නිවන රූප සම්පත්තිය. ඒතරයි වෙනස තියෙන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ පිටිපස්සෙන් යාම කියලා කියන්නේ බණ පොතක් කියවීම වගේ. බුදු පියාණන් වහන්සේ නිතර ඇසුරු කිරීම කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේගේ යථාවාදී තථාකාරී බුදු පියාණන් වහන්සේ කියන්නේ කොහොමද කරන්නෙත් ඒ විදිහටයි. යථාකාරී තථාවාදී කරන්නේ කොහොමද කියන්නෙත් එහෙමයි. එතකොට බුදු පියාණන් වහන්සේගේ චර්යාව ඉරියව් පැවැත්වීම ඒ යාමී හැම දෙයක්ම බණ පොතක් වගේ. ඉතින් ඒකයි අර ඥානය මෝරණකම් ඉන්න කියලා කිව්වේ. වක්කලි හාමුදුරුව නිකම්ම පිටිපස්සෙන් ගියා නෙවෙයි. බුදු පියාණන් වහන්සේ දන්නවා තමන් වහන්සේ ඇසුරු කරනකොට ඥානවත් ශ්‍රද්ධාවන්ත කෙනෙකුට තමන්ගෙන් ඉගෙන ගන්න දේවල් තියෙන බව අපිට හිතන්න තියෙන්නේ පොතේ කියලා නැතත් වක්කලි හිමියන් අර ඒ කාල සීමාව තුළ අන්න බුදු පියාණන් වහන්සේගේ අපි මේ චරිත කතා වලින් බුද්ධ චරිතයෙන් ඉගෙන ගන්න ටික ජීවමාන බුදුරජාන් වහන්සේ පිටිපසෙන් යමින් අර ඒ රූප ශෝභාවෙන් වශී වීම තුළින් බුදු පියාණන් වහන්සේ කවුද කියලා අන්න අර ශ්‍රද්ධාව තුමින් හඳුනගත්තා. වක්කලි හාමුදුරුවෝ එයා හඳුනගෙන ඒ නිසායි අර අරතරමට නොදක බැරි තත්ත්වයකට පත් වුණේ. එහෙම අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ යන්න අර සීමාන්තිකව ගිය ශ්‍රද්ධාව ප්‍රඥා පැත්තට යොමු කරන්නයි කිව්වේ. මේ කුණු කය දිහා බලන මොකද ධර්මයේ දැක්කොත් මා දැක්ක පමණයි කියලා. ඉතින් ඒකක් හිතට වදින්නේ නැති අවසාන වශයෙන් අර ගාථාව තුල තියෙන ගැඹුරු අදහසක් ශ්‍රද්ධාවටත් ඉඩ දෙමින් ප්‍රකාශ කළා. ප්‍රමෝදය බහුල වූ ඒ කියන්නේ ශ්‍රද්ධාවේ අධි අවශ්‍යතාවය එතන පින්නු කරන්නේ වන සඳහා ප්‍රසාදය ප්‍රමෝදය කියන ඒවා ශ්‍රද්ධාව තුලින් ඇති වෙන දේවල්. බුද්ධිවාදීන්ට ඒව සමහර විට ගෝචර නොවෙන්න පුළුවන් මේ කාලේ. නමුත් ශ්‍රද්ධාව කියන එකේ විශේෂ ගුණයක් තියෙන්නේ අන්න අර ඒ ගුණධර්ම හිතට අල්ලන ශාස්තුන් වහන්සේගේ වචනයට එකඟව ක්‍රියා කරන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා. ඉතින් කොයිතරම්ද කියතොත් අර නිකරුණේ ජීවිත පරිත්‍යාග කිරීම වශයෙන් දිවිනසා ගැනීම වශයෙන් පණින්න හිටි පිම්ම බුදු පියාණන් වහන්සේ දිහාවට පැන්න. නමුත් විපතක් වුණ නෑ. බුදු පියාණන් වහන්සේ අර පාරමී ශක්තියට බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රාතිහාර්ය ශක්තියෙන් උපකාර වෙලා වක්කලිහාමුදුරන්ට විපතක් වුණේ නෑ. ඒ අතරතුර අහසෙහිදීම නිර්ලම්භ අහසෙහිදීම අර සංස්කාර සංසිඳීම කියලා කෙනේ උතුම් නිර්වාණ ධර්ම ප්‍රත්‍යක්ෂ කර බව අපිට හිතා ගන්න තියෙන ධර්ම ඒ කථාන්තරය තුලින් මේ අපිට පෙනෙන විවරණයයි. එතකොට කෙසේ හෝ වේවා දැන් අපිට මූලිකව අපිට කල්පනා කරන්න තියෙන මේ ශ්‍රද්ධාවේ වටිනාකම. ශ්‍රද්ධාවේ වටිනාකම කොයිතරම්ද කියතොත් දැන් මේ පින්නතුන් දන්නවා දැන් මේ ඇතා කියන සතාගේ ප්‍රධානම අවයවය ඉස්සරහට දාන අවයවය මොකද්ද? හොඬ වැල්. එතකොට ධර්මයේ එක තැනක සඳහන් වෙලා තියෙනවා ඇතාගේ අවයව ඒ කොටස් ධර්මයේ විවිධ මාතාරණාවලට උපමා කරන තැනදී බුදු පියාණන් එතන දක්වලා තියෙනවා සද්ධා හත්ථෝ මහා නාගෝ මේ ධර්මයේ කියලා කියන ශරීරයක් ඇති මේ ඇතාගේ හොඬ වැල තමයි ශ්‍රද්ධාව. එතකොට හොඬ වැල ගැන හිතලා බලනකොට මේ පින්නතුන් දන්නවා ඇතා ඕනෑම බැරෑ මේ ගස් ගල් පෙරලීම් වගේ ඒ ශක්තිය යොදලා බලය යොදලා කරන්න පුළුවන් වැඩ කරන්නේ හොඬ වැල. ඒ වගේම බිම වැටිච්ච ඉදිකටුවක් අසුලන්න පුළුවන් තරමට හොඬ වැලාගේ තියෙන ඒ සියුම් ඒකිනුත් ඒ අපන් කමත් කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපට හිතන්න තියෙන්නේ වක්කලි හාමුදුරුවෝ ඒ හාමුදුරන්ගේ ශ්‍රද්ධාම ප්‍රඥා පැත්තට යොමු කරලා ගත්තාම අන්න අර සංස්කාර සංසිඳීම කියලා කියන නිර්වාණ තත්ත්වය අවබෝධ කරගත්තා. මේ ඔක්කොම තමන්ගේ හිත තුළ ඇති වෙන නැටුමක් කියන එක තේරුම් ගන්න ඇති. ඉස්සෙල්ලා බලපත්‍ර ශෝකයක් ඉඳලා ඊළඟට ලොකු ප්‍රීතියක් ඇති වුණා. මේ ඔක්කොම යට තියෙන්නේ තමා තුළ ඇති කරගත්තු සංස්කාර ගොඩක්. එතකොට සංස්කාර සංසිඳ වූ තැන තමයි නිවන කියන්නේ. ඒක අවබෝධ කරගන්න ඇති. ඒක ශ්‍රද්ධාව ගැන අර කිව්වා වගේ මේ ශ්‍රද්ධාව ඇතම් කෙනෙක් ප්‍රඥාව අධිකයි. ශ්‍රද්ධාව අඩුයි. ඉතින් කොහොම හරි බුදු පියාණන් වහන්සේ අවස්ථානුකූලව ශ්‍රද්ධාවේ අවශ්‍යතාවත් පෙන්눔 කළ දෙනවා. ಗುಣධර්ම අතර මූලිකව අර අපි ගොවිතැන ගැන කිව්වා වගේ ශ්‍රද්ධාවට ප්‍රධාන තැන පෙරටු තැන ලැබෙන බව ඔය ඇතා පිළිබඳ උපමාවෙන් තේලි වෙනවා. ඒ වගේ තව කොතිබුත් තැන් වලින් මේ ශ්‍රද්ධාවේ වටිනාකම තේලි වෙනවා. දැන් ගොවිතැනක් නම් බීජය වෙන්න වගේ මේ ඊළඟට තමන්ගේ ශක්තිය යෙදීම පිළිබඳව මෙහෙම සඳහන් වෙනවා. තවත් තැනක ආලවක සූත්‍රයේ ආලවක යක්ෂයා අසාපු ප්‍රශ්නයක් තමයි මේ කාම භව දිට්ඨි අවිජ්ජා කියලා කියන සංසාර සැඬවතුරු හතර මේ සැඬව එහෙම නැත්නම් ඒක සැඬවතුරක් හැටියට එකක් හැටියට දක්වනවා. මෙන්න මේ සැඬවතුර එෙන් එතෙර වෙන්නේ කොහොමද කියලා කතංසු තරති යෝගං කියලා බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා. මේ සංසාර සැඬවතුරෙන් එතෙර වෙන්නේ කොහොමද? ඒකට බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුර සද්ධාය තරති යෝගං. සද්ධාය තරති යෝගං ශ්‍රද්ධා වෙනුයි මේ සැඬවතුරෙන් එතෙර වෙන්නේ. දැන් ටිකක් හිතලා බලන්න මේ පින්නතුන් ඔය වර්ෂා කාලේ බියම් කිසි දොළපාරක් දැඩිව බොහොම වේගෙන් ගලාගෙන යනවා. එහා තීරය පේනවා, ඒ ගොඩ පේනවා. මේ ගොඩ ඉඳගෙන කෙනෙක් තිතා ඉන්නවා මේ වතුර හීතල ඇතිනේ. මේක බොහොම වේගෙන් ගලාගෙන යනවා. මේක ඇතුළට මේකට පැන්නොත් එහෙම බොහොම ඉඳ තර්ක කර කර ඉන්නවා. වතුරට බහින්නේවත් නැහැ. එයාට පුළුවන් දෙ ඉතර වෙන්න. යම් කිසි කෙනෙක් මේකට පැන්නොත් ජීවිත පරිත්‍යාගයෙන් මරණය හෝ තරණය. ඒ තරමට ඕනකම තියෙනවා නම් ඒ ගොඩට යන්න. මරණය හෝ තරණය කියලා පැනලා අන්න ඊළඟට බොහොම අමාරුවෙන් අර සැඬවතුර කපාගෙන ඉතිර වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මේ ශ්‍රද්ධාවේ ශක්තිය. ශ්‍රද්ධාව තුළ උපරිම කැපවීම තියෙනවා. ඉතින් ඒකට තවත් හොඳ වටිනා උපමාවක් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. චූල ගෝපාලක කියන සූත්‍රයේ ගොපල උපමාවක්. තාමත්ම වටිනා උපමාවක් ඒක. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන කථාන්තරයක් හැටියට මගේ දරට එක්තරා ඥානවන්ත ගොපල්ලෙක් හිටියා. වස් කාලේ වස්හාර මාසයේ අවසාන මාසයේදී එතකොට හිතා ගන්න පුළුවන් අර දොළපාරවල් දබින් ගලාගෙන යන කාලේ ගංගාවල් ගඳාගෙන යන කාලේ ගංගා නම් ගඟේ එතරට මේ ඥානවන්ත ගොපල්ලා තමන්ගේ දවරැල්ල දක්වාගෙන ගිය ආකාරය. ඒ අර මේ මුසුදුසු තැනකින් නෙවෙයි ඥානවන්ත නිසා එගොඩ ගැනත් අවබෝධයක් ඇතිව මෙගොඩ ගැනත් අවබෝධයක් ඇතිව පැන්තොට ළඟින්. පැන්තොට කියලා කියන්නේ තොටුපළ. එතන ඒ ටිකක් ඒක පහත් යනවා. ගැඹුරු නෑ. ඒතර නොගැඹුරු තැනක්. ඒක නොගැඹුරු තැනක් මෙන්තොට කියන්නේ. එතකොට අර ගැඹුරු තැනින් නෙවෙයි හරක් දැක්ුවේ නොගැඹුරු තැනින්. ඊළඟට හරක් දැක ක්‍රමයක් දක්වලා තියෙනවා. ඉස්සෙල්ලම නායක ගවයින් එතරට යන්න සැලැස්සුවා. ඉතින් ඒ නායක ගවයින් ඒසඬ වතුර කපාගෙන ඔන්න ඉදිරියට යනවා. ඊළඟට නායක ගවයින් දිහා බලාගෙන ශක්තිමත් නොදැමුණු දඟකාර තරුණ ගැටව් ඒ වගේ කියලා කියන ඒ වගේ ගවයින් ඔන්න ඒ පිටිපස්සෙන් ගියා. ඒගොල්ලොත් අර විදිහට සැඬ වතුර කපාගෙන. ඕක බලාගෙන ඉඳලා ඊළඟට වස්සන් බැස්තියන්. ඒගොල්ලෝ ඊළඟ තුන් වෙනුව ඉතර කළා. ඊළඟට දුර්වල වසු පැටවුන් ඒත් ඉතර වුණා මේ සැඬ වතුර කපාගෙන. කොයිතරම්ද කියතොත් ඔන්න බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන අන්තිමට එදාම උපන් වහු පැටියේ තමන්ගේ මව එළදෙන ඒ එළදෙන පැටියා සොයන ඒ එක්තරා සද්දයක් නගෙන හිටි බව දන්නවනේ. ගෝරව කියලා කියන්නේ ගවයින් පවත්වන ඒ විදිහේ සද්දයක්. ඒ සද්දේ නගමින් අර වහු පැටියත් අරගෙන එතර වුණා සැඬ වතුරෙන්. ඊළඟට ඒක නිකම් උපමාවක් කියලා එතන නැවතුනේ නෑ බුදු පියාණන් වහන්සේ. ඒ උපමාවට ඊළඟට උපමේය ඉදිරිපත් කළා. මේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ තමන් වහන්සේ මේ ලෝකයා එතර කරන ආකාරයයි. අර ගව නායකින් නායක ගවයින් වගේ තමයි රහතන් වහන්සේලා. ඔන්න රහතන් වහන්සේලා එතර කළා. ඒක දිහා බලාගෙන ඉඳලා අර දඟකාර තරුණ අනිත් ගවයින් අනාගාමී ගවයින් ඊළඟට අනාගාමී ගවයින් යනවා බලාගෙන ඉඳලා සකදාගාමී ගවයින් අර වසු වස්සන් වැස්සන් වැස්සියන් ඊළඟට දුර්වල ගවයින් හැටව වහු පැටවෙන් හැටියට තියෙන සෝවාන් සෝතාපන්න අන්තිමටම ඒ අර එදා උපන් වහු පැටි හැටියට එතන දක්වන්නේ බුදු පියාණන් වහන්සේ ධම්මානුසාරී සද්ධානුසාරී කියලා කියන පුද්ගල විශේෂයක්. ඒ කියන්නේ ඇතැම් අය ඉන්න ප්‍රඥාවාධිකය. ඒ අධික ප්‍රඥාව අනුබල ලබාගෙන ඒ ගැම්ම පිට ඇතැම් කෙනෙක් එතරට යනවා. සද්ධානුසාරී කියන්නේ ශ්‍රද්ධාව. ඇතැම් කෙනෙක් ඉන්න ශ්‍රද්ධාවාධිකය. ඔන්න ඒ ධම්මානුසාරී සද්ධානුසාරී කියන පුද්ගල දෙකොටසයි උපමාවට දාලා තියෙන්නේ අන්න අර එදා උපන් වහු පැටි හැටියට. ඒ අය සෝවාන් මාර්ග සෝවාන් ඵලය ලැබීමේ මාර්ගයට බැස්සා වූ අය හැටියටයි ධර්මයේ දැක්වෙන්නේ. ඉතින් ඔය ඔක්කොම හපංකම කරේ කොහොමද? අන ක්‍රමානුකූලව මේක කළා. ඒ වගේම නියම තැන් නියම තොටි එහෙම ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ අවසානයේ ඒක ඉවර කරන්නේ කොහොමද? මහණෙනි මම ඒ අර ගොපල්ල වගේ මම මෙලොවත් ගැන හරියා මෙලොව ගැන පිළිබඳවත් කුසලතාව හොඳ අවබෝධයක් තියෙනවා. පරලොව ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා. මාරයට අයිති ඉඩම මාරයට අයිති ප්‍රදේශය ගැනත් මගේ හොඳ අවබෝධයක් තියෙනවා. මාරයට අයිති නැති ප්‍රදේශය ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා. ඊළඟට පැන්තොට ගැන මම හරියට දන්නවා. අන්න ඒක නිසා මා කෙරෙහි මගේ වචනයට කන් දෙන්න සුදුසුයි කියලා කෙනෙක් හිතනවනම් මා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න කෙනෙක් සුදුසුයි කියලා හිතනවනම් ඒ අයට දීර්ඝ කාලයක් හිතසුව පිණිස ඒක වෙනවා කියලා ශ්‍රද්ධාව යගේ තන බුදු පියාණන් වහන්සේ ඒ කථාන්තරය ආශ්‍රයෙන් දක්වා දාලා අපට එතකොට අන්න අර ගවයින් ගිය ආකාරය ගැන හිතෙමු කරනකොට අපිට පේනවා අර ආදර්ශය ඉස්සරහින් ගිය ගවයාගේ ආදර්ශය තුලින් අපට මේක පුළුවන් එහාට යන්න කියන හැකි සංඥාව ලැබුණා ඊළඟ ගවයින්ට. ඒ අය යනවා දැකලා ඊළඟ අය ඔහොමම ගිහිල්ලා එදා උපන් වහු පැටියත් එතර වුණා. ওই විදිය දෙයක් තමයි එතකොට ශ්‍රද්ධාව තුල තියෙන්නේ. ශ්‍රද්ධාව ශක්තිය අර හීතලයි කොහොමද මේකෙන් එතකොට වෙන්නේ කියලා අද්දික බැඳගෙන ඉන්නේ නැතුව පණින්න ඕන. මරණය හෝ තරණය කියලා පණින්න ඕන. ඒ තරම් කැපවීමකින් උපරිම කැපවීමකින් පැනලා පීනලා ගියොත් තමයි ඒකට යන්න පුළුවන් වන්නේ. ඒකට ඕන කරන්නේ ශ්‍රද්ධාවයි. බුද්ධියත් ඕන තමයි. නමුත් ශ්‍රද්ධාව නැතුව ඒ කිසිවක් කරන්න බෑ. ඒක ඉතින් පේනවා ශ්‍රද්ධාවෙන් ලැබෙන ගැම්ම කෙනෙකුට. ඒකයි අර ශ්‍රද්ධාවෙන් එතරෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. කොහොමද මේ සැඬ වතුරෙන් එතරවන්නේ? ශ්‍රද්ධාව මුල් කරගෙන. වීරිය ආදී ඊළඟ ඒවා ඊළඟට එනවා. ශ්‍රද්ධාව අනුයි වීරිය මතු වෙන්නේ. දැන් අපි අර කියාපු ඉන්ද්‍රිය පහ තුලත් යම් කිසි සම්බන්ධතාවක් ක්‍රමානුකූලත්වයක් තියෙනවා. ශ්‍රද්ධාව නැතුව වීරිය උපදින්නේ නැහැ. වීරිය දැරීමේදී තමයි සතිය මතුවෙන්නේ. ඊළඟට සතියම තමයි දීර්ඝ වේලාවක් පවත්වා ගන්නකොට සමාධිය තත්වයටපත් වෙන්නේ. සමාධිමත් හිතටයි නිසි ආකාරය වැටහිම කියලා කියන්නේ නියම ප්‍රඥාව ඇති වෙනවා. ඒ තර්ක ආදීයෙන් කරන බුද්ධිවාදී එකක් නෙවෙයි මෙතන. නියම වැටහිම, නියම සත්‍යයට එකඟ වැටහිම එන්නේ ප්‍රඥාව. ඒකට ඔන්න ඉන්ද්‍රිය පහ කෙනෙක් දිනු කරගන්න ඕනේ. ඇතැම් කෙනෙකුට සංසාරයේ විවිධ හේතුන් නිසා බුදුරුන් ඇසුරු කිරීම නිසා දැන් වක්කලි හිමියන් අතීතයේ පතාගෙන ආවයි කියලා කියවෙන්නේ. සද්ධාදීන් සද්ධාවෙන් නග්‍ර ශ්‍රාවකයින් ශ්‍රාවකයා වීමට පතාගෙන ආව හැටියටයි කියන්නේ. ඒ තරම් දැඩිව සද්ධාවක් නිසායි අර විදිහට බුදු පියාණන් වහන්සේ පිටිපස්සෙන් ගියේ. අපි දැන් දැක්කුවා ඒ නිකම් යාමක් නෙවෙයි ඒක. බුදු පියාණන් වහන්සේ දිහා බැලීම කියලා කියන්නේ කෙලෙස් වැඩීම නෙවෙයි කෙලෙස් නිවීමයි. කෙලෙස් නිවන ශරීර රූප ශෝභාවක් බුදු පියාණන් වහන්සේට තිබුණා. ඒ පමණක් නෙවෙයි උන්වහන්සේගේ ඉරියව් පැවැත්වීම ආදී හැම එකක්ම බණ පොතක් වගේ. ඒකට ඒ වක්කල හිමියන් පිටිපස්සෙන් ගිය කාලය තුල ප්‍රඥාව දියුණුවේ නැති බේටම මේ විදියටයි කියලා. ඉතින් ඒකේ අවසාන ප්‍රතිඵලය බුදු පියාණන් වහන්සේ අර කියව ප්‍රාතිහාර්යනුත් ඊට උපකාර වෙමින් ලබා දුන්න බවයි අපිට හිතා ගන්න තියෙන මේ කථාන්තරේ. මේ ආශ්චර්යවත් කථාන්තරයක්. මේ විදිහේ දේවල් පොතිකුත් තියෙනවා ධර්මයේ. ඊළඟට අපි තවදුරටත් මේ ගැන කල්පනා කරලා බලනවා නම් බුදු පියාණන් වහන්සේ දැන් ශ්‍රද්ධාව ගැන ප්‍රකාශ කරපු දේවල් ඒත් ආලවක යක්ෂයාම ඇසූ තවත් ප්‍රශ්නයක් තමයි කිං සූධ විත්තං කුරිසස්සෙට්ටං මිනිස්සුෙකුට තියෙන වටිනාම ධනය මොකක්ද කියලා. එතෙන්දිත් බුදු පියාණන් වහන්සේ ශ්‍රද්ධාව ඉදිරියට ගත්තේ සද්ධීධ විත්තං කුරිසස්සෙට්ටං මිනිස්සුෙකුට තියෙන ලොකුම ධනය ශ්‍රද්ධාවයි. මොකද එහෙම කි ප්‍රකාශ කළේ බුදු පියාණන් වහන්සේ. මේ පින්වතුන් අහලා තියෙනවා දැන් ආර්ය ධන හැටියට දක්වන සෝවාන් පුද්ගලයාට තියෙන ධන පහක් හැටියට තියෙනවා. සද්ධා ධනං, සීල ධනං, ධන හතක් හැටියට ඇත්තෙන් තැන් වෙන දක්වනවා. පහක් හැටියට දක්වනවා. හතක් හැටියට දක්වන්නේ සද්ධා, සීල, හිරි, ඔත්තප්ප, සුත, ඡාග, පඤ්ඤා. ඊළඟට පහක් හැටියට දක්වනකොට අර හිරි ඔත්තප්ප කියන එක වෙනුවට ඒක ඉවත දැම්මන වේ සීලය කියනකොට ඒකට අධ්‍යා ඒක ඉබේටම හැංගෙන නිසා සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා. එතකොට පංචාර්ය ධන කියලා කියන්නේ ශ්‍රද්ධාව, සීලය, සුත කියලා කියන ධර්මඥානය, ත්‍යාග කියලා කියන පරිත්‍යාග ගුණය, ප්‍රඥා. මේ විදිහට ධර්ම කොටාසියක් දැක්වීමකුත් තියෙනවා. අන්න එතන ඒ ශ්‍රද්ධා ධනිය. ශ්‍රද්ධා ධනිය කියලා කියන එක අපි තව ටිකක් විග්‍රහ කරලා බලනවා නම් ශ්‍රද්ධා ධනිය කියලා කියන්නේ මොකද්ද? දැන් ඇතම් කෙනෙකුට මේ කාලේ මේ ශාසනයේ තුනුරුවන් සරණ යාම කියන එකත් මහා ගැටලුවක්. තෝරගන්න බැරි ගැටලුවක්. ඒ තරමට බුද්ධිවාදයේ විකෘත වෙලා තියෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන එකේ තේරුමවත් හරියට දන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මේක තුලින් බුදු මේ අපි දන්නවා ලෝකයේ මේ සංසාරයේ ඉන්න හැම දෙනාම අසරණයි. අපි ඒක පිළිගන්න ඕනේ. අසරණ අය සරණක් පිහිටක් පතේවීම ස්වාභාවිකයි. මේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න කලින් මේ දුකටපත් වුණු මේ සංසාර දුකටපත් වුණු අය ඒ දුකේ කොටස් තම තමන්ගේ නැතිවීම, ඉඩකඩම් විනාශ වීම, ලෙඩ දෝගයේම රැකී රක්ෂා නැතිවීම, ඔය නොයෙකුත් ආකාරයෙන් අර යට තියෙන දුක ඩිංග ඩිංග මතුවෙනකොට ඕක වහගන්න අපි ඉතින් මොකද කරන්නේ? ගස් ගල් දෙවොල් කරා යනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ වායේ ලැබෙතොත් ලැබෙන්නේ සීමිත පිහිටක් විතරයි. නියම ക്ഷേම, නියම ക്ഷേමයක්, නියම පිහිටක් පිලිසරණක් ගස් ගල් දෙවොල් ඔස්සේ ලබා ගන්න බෑ. නියම පිහිට තමයි බුදුන් සරණ යාම, ධම්ම සරණ යාම, සංඝ සරණ යාම. එතකොට ඒක තුල තියෙන්නේ මොකක්ද? බුදුන් සරණ යාම තුලින් බුද්ධ රත්නය තමන් අයිති කරගත්තා. ධම්ම සරණ යාම තුලින් ධර්ම රත්නය අයිති කරගත්තා. සංඝයා සරණ යාම තුලින් සංඝ රත්නය අයිති කරගත්තා. ඒකොට ත්‍රිවිධ රත්නය නම් අර කියලා තියෙන්නේ අර ආශිර්වාද ගාතවල යංකින් චිරතනං දී ලෝකයේ විජ්ජති විවිධාපුතු රතනං බුද්ධ සමං නත්ති. තස්මා සොත්ති භවන්තුති. සත්‍ය ක්‍රියා කීම කොහොමද කරන්නේ? යම් තාක් ලෝකයේ රත්නයන් මැණික් තිබෙනවා නම් බුද්ධ රත්නයට සමාන මණිකක් නැත. ඒ සත්‍යයෙන් ඔබට සුවය වේවා කියලා කියන තරම් සත්‍යතාවක් එතකොට එින් කියනවා. එින් කියන්නේ බුද්ධ රත්නය තමයි. එතකොට අර පිහිට සොයන පුද්ගලයා තුන්රුවන් සරණ යාම තුලින් කරන්නේ අන්න අර කියාපු රත්නත්‍රය තමන්ගේ හදවතේ තැන්පත් කරගත්ත. කාටවත් හොරකම් කරන්න බෑ ඒක. අනිත් ඔය තැන්පතු ඔය ඔක්කොම ඒ බැංකු කඩා වැටෙනකොට නැති වෙනවා. නමුත් මේ ශ්‍රද්ධාව කාටවත් හොරකම් කරන්න බෑ. සමාහිත මේ දැඩි ශ්‍රද්ධාව ඇති කෙනා පපුව පළලා එළියට ගන්නත් බෑ ඒකේ ශ්‍රද්ධාව. ඒ තරම් පුදුමයි. අන්න එතකොට ඒ ශ්‍රද්ධාවේ තුලින් අර රත්නත්‍රය මාමක වෙන රත්නත්‍රය මගේ කියලා කියන්න පුළුවන් තත්ත්වයක්. රත්නත්‍රය මාමක කියලා කියන්නේ රත්නත්‍රය බුද්ධ රත්නය මගේ, ධර්ම රත්නය මගේ, සංඝ රත්නය මගේ. ඒකම ලොකු ශක්තියක්. ඒකම ලොකු ධනයක්. ඒකයි එතන ශ්‍රද්ධා ධනය කියලා කිව්වේ. එතකොට ඒක නිසා තමයි පින්නතුනි දැන් කල්පනා කරන්න ඕන බුදු පියාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල උපාසකෙක් මේ ශාසනයේ උපාසකෙක් වෙන්නේ කෙතකින්ද කියලා අහපු ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ යම් කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තුන්රුවන් සරණ ගියොත් ඒ පමණකින්වත් උපාසකෙක් වෙනවා කියලා. සීල සමාදානෙ අමතර දෙයක්. එතකොට උපාසකෙක් වෙන්න සරණ ගමනේම ප්‍රමාණවත්. ඒ පමණක් නෙවෙයි. අද දක්වා සාමණේර කෙනෙක් වෙන්නේ පැවිදි කිරීමේදී ඒත් සීල දෙනවා තමයි. දස සීලයක් දෙනවා. නමුත් සරණ ගමන පබ්බජ්ජ. සරණ ගමන මාත්‍රයෙන්ම පැවිද්ද පිහිටෙනවා කියලා අද පවායක ප්‍රකාශ කරනවා. ඉන් සරණ ගමනේ ඒ තරම් ප්‍රබල දෙයක්. ඒක සුළුකොට තැකිය යුතු දෙයක් නෙවෙයි. දේශියට කිව්වට මොකද? බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි. වැරදිලා කිව්වනම් පළවෙනි වර දෙවෙනි වර නොකිය ඉන්න පුළුවන්. දෙවෙනි වර වැරදුනා නම් තුන්වෙනි වර නොකිය ඉන්න පුළුවන්. නමුත් තුන් වරක් ඕක කියන්නේ මොකද? ඒ තරමටම Tamanට ඒක ප්‍රත්‍යක්ෂයි. ඉතින් ඒ ශ්‍රද්ධාව ඒ තරම්ම මූලික වැදගත් දෙයක් බව ඉනුත් පේනවා. ශ්‍රද්ධා දහනම් කියලා කිව්වේ ඒකයි. ඉතින් මෙන්න මේ ශ්‍රද්ධාව ඒ පුද්ගලයාට විවිධාකාරයෙන් නැති වෙන්නේ. ඇතැම් කෙනෙකුට දැන් මේ කාලේ දැන් අවුරුදු 2500 ගණනක් ගත වුණා බුද්ධ පරිනිර්වාණය. මේ කාලේ පවා පෙරපර දෙදිග උගතුන් දක්ෂ කවියෙකුගේ බුදුගුණ වර්ණාවකින් වශී වෙනවා. දක්ෂ ලේඛකයෙකුගේ බුදුගුණ වර්ණාවකින් ගද්‍ය වර්ණාවකින් වශී වෙනවා. දක්ෂ ප්‍රතිමා ශිල්පියෙකුගෙන් මේ කාලේ නම් ඒ වගේ ප්‍රතිමා ශිල්පිය සමාහයට සොයා ගන්න බැරි වෙන්න පුළුවන් රුපියල් 7 වට වලට යට වෙච්ච යුගයක. නමුත් අතීතයේ අනුරාධපුර කොළොන්නරුව ආදී තැන්වලට ගිහිල්ලා බලනකොට පේනවා අන්න අර කියාපු සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ කියාපු ඇතුළත තියෙන ශක්තියින් ගල්කටුවට යොදලයි ඒ අර විදියට බුදුම විදියේ ප්‍රතිමා නෙළුවේ. ඒකෝට ඒ ප්‍රතිමා දැකලා පෙරපර දෙදිග සාමාන්‍ය අය පමණක් නෙවෙයි මහා පඬිවරුන් විද්‍යාඥයින් ඒ විදියේ නොයෙකුත් විදියේ දාර්ශනිකයින් ඒ ප්‍රතිමා මේ කාලේ පවා ඒ ප්‍රතිමාව දැකලා වශී වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒකෝට බුද්ධ ප්‍රතිමාව එහෙම ඒක නිකන් ගලක් නෙවෙයි ගල් හිතක් මොලොක් කරන්න පුළුවන් විදියේ දෙයක් ප්‍රතිමාව කියලා කියන්නේ. ඒක සුළු කොටසක් දෙයක් නොවේ. නිකං ගලක් කියලා ගත්තොත් එතන කරදව ගැනීමක්. එතකොට කාරණේ ඇත්ත බුදු පියාණන් වහන්සේ වර්ණා විෂාතික්‍රාන්තයි. කිසිම කෙනෙකුට බුදු පියාණන් වහන්සේ වර්ණා කළ කිසිම ලේඛකයෙකුට බෑ බුදු පියාණන් වහන්සේගේ වර්ණාව කියලා වර කරන්න. ඒ වගේම කිසිම ප්‍රතිමා ශිල්පියෙකුට බුදු පියාණන් වහන්සේගේ රූපය සම්පූර්ණයෙන් පෙන්වන්න කරන්න බෑ. නමුත් ඒ මට්ටමේ බුදු පියාණන් වහන්සේගේ ගුණ හිතට අරගෙන අර කියාපු විදිහට සද්ධා විරය සති සමාධි ප්‍රඥා උපමා කරගෙන මේක මුදලට කරන දෙයක් නෙවෙයි සම්පූර්ණ පූර්ණ කැපවීමකින් යුක්තව ඒ කෘත්‍ය කරනවා නම් අර ගලක ඒ ගලේ නළු ප්‍රතිමාව දැකලා ගල් හිතක් උනත් මොලොක් වෙනවා. ඒ වගේම තමයි සිත්තරෙකු දක්ෂ සිත්තරෙක් ඒ අඳින බුද්ධ රූපය දැකලා තවත් කෙනෙකුට ඒ ශ්‍රද්ධාව ඇති වෙනවා. අතීතයේ එතකොට අපිට හිතා ගන්න පුළුවන් වක්කලි හිමියන් අර නිකමට ඒක ලාමක අදහසකින් ගිහිච්ච ගමනක් නෙවෙයි බුදු පියාණන් වහන්සේ පස්සෙන් ගියේ. අර විදියේ ගලින් නෙළු බුද්ධ පිළිමයක් දැකලා ඇඳපු බුද්ධ චිත්‍රයක් දැකලා කවි පෙළක් කියවලා වර්ණාවක් පොතක් කියවලා අරතරන් වශී වෙනවා නම් බුදු ගුණයට ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කම කොහොමද හිටියේ කියලා හිතා ගන්න පුළුවන්. එතකොට අන්න ඒක අනුව අපි හිතා ගන්න ඕන අර්ශද්ධාදී මුත්ත වක්කලි හිමියන්ගෙනුත් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. සමහර විට බුද්ධිවාදීන්ට තුඟක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මොකද ඒ කැපවීම උපරිම කැපවීම මතුවෙන්නේ අන්න අර ශාස්ත්‍රඥ මහසී හරියට අඳුනා ගැනීමෙනු. එතකොට ඒක තවත් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒකට කියන්නේ චතුප්පද වෙය්‍යාකරණ කියලා. ව්‍යාකරණ එහෙම නැත්නම් විවරණ හතරක් පද හතරකින් යුක්ත විවරණයක් වශයෙන් එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ මේ ශ්‍රද්ධාවේ අගය ප්‍රකාශ කොට වදාලා මහණෙනි ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා මේ ශාසනයේ බැසගෙන ප්‍රතිපත්තිහියේ පුරණ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා පිළිබඳව මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකය හඳුනගන්න මෙන්න මේ විදිහටයි. ඒ ශ්‍රාවකයා කියන පාවිච්චි කරන වචන ඊළඟට දක්වනවා. භාග්‍යවතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ මම ශ්‍රාවකයා. භාග්‍යවතුන් වහන්සේ දනි මම නොදනිමි. දැන් සමහර විට පඬිවරුන් භාග්‍යවතුන් මේ බුදු පියාණන් වහන්සේටත් වඩා දන්න අය ඉන්නවා මේ කාලේ. නමුත් අන්න නියම ශ්‍රද්ධාන්ත ශ්‍රාවකයා හිතෙන හැටි. භාග්‍යවතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ මම ශ්‍රාවකයා. භාග්‍යවතුන් වහන්සේ දනි මම නොදනිමි. ඔන්න ඔය නිහතමානීත්වය ඇතිවයි මේ ශාසනයේ ප්‍රතිපත්ති පූර්ණයට එකතු වෙන්න ඕනේ. එහෙම පුංකලයට තමයි අර ගලින් පැන්නා වගේ බුදු පියාණන් වහන්සේ මාව අල්ලගනු ඇති කියලා පැන්නා වගේ අන්න අර විදිහට පණින්න පුළුවන් වෙන්නේ. අර මහා සැඬ වතුර කපාගෙන යන්න මේක හිතලයි කියලා හිතන්නේ නැතුව මරණය හෝ තරණය කියලා පැනලා ඒතර වෙන්න පුළුවන් වෙන්නේ ඒ වගේ ශ්‍රද්ධාවක් ඇති කෙනාට. එතකොට ඔය ආශ්‍රයෙන් අපිට හිතා ගන්න ඕනේ මේ පළමුවෙනි එකයි කියුවේ. ශ්‍රාවකයාගේ ආකල්පය මොකක්ද අන්න අර කියාපු. ඊළඟට දෙවෙනි පදයේ දක්වනවා බුදු පියාණන් වහන්සේ මේ ශාසනයේ බැසලා ප්‍රතිපත්ති පුරුණ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාගේ දෙවෙනි ගුණය කොහොමද? ඒ තැනැත්තාට ඒ ශ්‍රාවකයාට මේ ශාසනය වැඩිමිට රුකුල් දෙනවා. ඒකට එක්තරා වචනයක් යදෙනවා රුම්හණියන් කියලා. කියන්නේ රුම්හණියන් කියන්නේ වැඩිමිට රුකුල් දෙන. ඒ වගේම තවත් වචනයක් යදෙනවා ඕජවන්තං. ඕජස ඒ කියන්නේ උපමාවට ඒක දක්වන්නේ දැන් සරුපසක් නම් පස සරු නම් දියසීරාව තිබෙනවා නම් වැටිච්ච බීජය හොඳට පැලවෙන. ඒකට අර ශ්‍රද්ධා බීජය කියලා කියාපු එකක් මතක හිතේට නගා ගන්න පුළුවන්. එතකොට ශ්‍රද්ධාන්ත ශ්‍රාවකයාට මේ ශාසනය වැඩිමිට සුදුසු බිමක්. සරු පොළොවක්, දියසීරාව ඇති පොළොවක්, නිකන් කට්ට ඒ විදිහ පොළොවක් නෙවෙයි. අන්න එකයි කියන්නේ එතනත් එතන බුදු පියාණන් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන් හඳුන ගන්න ලක්ෂණයක් දක්වනවා. ඊළඟට තුන් වෙනුව දක්වනවා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන් හඳුන ගන්න හැටි. ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා පිළිබඳව මෙන්න මේ தත්ත්වයයි තියෙන්නේ. කොහොමද ඒ ශ්‍රාවකයා වීරය අනුබන්නේ? සම් නහර ඇට පමණක් ඉතිරි වේවා, මස්ලේ වියලි ඒවා, යම් පරමාර්ථයක් පුරුෂ ථාමයෙන්, පුරුෂ වීරියෙන්, පුරුෂ පරාක්‍රමයෙන් යම් තත්වයකට පැමිණිය යුතු පැමිණිය හැකිද? ඒ තත්වයට නොපැමිණ වීරයාගේ බහා තැබීමක් නොවන්නේ කියන දැඩි අදිෂ්ඨානයෙන් මේ වැඩේට බහින්. ඒකට කියන්නේ චතුරංග සමන්නාගත වීරිය කියලා. බුදු පියාණන් වහන්සේත් අවසානයේදී ඒ විදිය වීරයක් කරලාලු ඒ බෝධි මණ්ඩේ ඉඳගත්තේ. ඉතින් යන්නේ එකයි අර ශ්‍රද්ධාවන්ත පුද්ගලයාගේ තුල තියෙන්නත් ඕනේ. සම් නහර ඇට පමණක් ඉතිරි වේවා, මස්ලේ වියලි ඒවා, යම් පරමාර්ථයක් පුරුෂ ථාමෙන්, පුරුෂ වීරියෙන්, පුරුෂ පරාක්‍රමයෙන් කළ හැකිද? ඊට නොපැමිණ ආපසු යාමක් බහා තැබීමක් නොවන්නේ. එන තුන්වෙනි ලක්ෂණය. අවසාන ලක්ෂණය දක්වනවා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා මේ ශාසනයේ, ඒ ශ්‍රාවකයාට මේ ශාසනයේ ලැබිය හැකි ඵල දෙකක් තිබෙනවා. අර උපාදාන කියලා කියන කෙලෙස්, ඒ අල්ලා ගැනීම ආදිය ඉතුරු වෙලා තිබුණොත් අනාගාමී. එහෙම නැත්නම් රහත් බව. ඔච්චර. නියම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාට ඔය ඉලක්ක, ඔය ඔබේ ප්‍රතිඵල එක්ක අනාගාමී එක්ක රහ. ඊට අඩු දෙයක් නෙමෙයි. ඔන්නයි තරම් බුදු පියාණන් වහන්සේ ශ්‍රද්ධාව යගේ තන දක්වලා තිබෙනවා. ඉතින් ඔන්න ඊළඟට අපි කල්පනා කරන්න ඕන මේ දැන් බුදු පියාණන් වහන්සේගේ රූපය දැකලා මේ විදිහට. ඒ පමණක්ම නොවේ. ඇතම් කෙනෙක් බුදු පියාණන් වහන්සේ හඳුනගත්තා වෙන එකක් තබා බුදු පියාණන් වහන්සේගේ ස්වරයෙන් පවා. මිනිසෙන් පමණක් නොවේ. අර කතාව ධර්ම කතාවක් තිබෙනවා මේ මැඩියේ ගෙම්බේ. දග්ගරාණ මෙති බගුණ තේරණිය බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ගෙම්බට තේරෙන්නේ නැහැ බුදුබණ. නමුත් අර බුදුපියාණන් වහන්සේගේ ස්වරය, ඒක මහ පුදුම ස්වරයක් කියන එකට කියන්නේ අටංග සමන්නාගත බ්‍රහ්මස්වරය කියලා කියනවා. අංග 8කින් යුක්ත බ්‍රහ්මස්වරයක් කියලා හඳුන්වනවා. ඒ ස්වරය, ඒ ස්වරයෙන් කියන බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා අහලා අර ගෙම්බ පොකුණෙන් එළියට ඇවිල්ලා හිටියා. එතෙන්ට ආව ගොපල්ලෙක්, වයසක ගොපල්ලෙක් වෙන්නේ නැති හැරමිටිය වැරදීමකින් අර ගෙම්බගේ උඩුවේ තියලා හිටගත්තා. එතකොට ගෙම්බ මැරිලා අවසානයේ මණ්ඩූප දේව පුත්‍ර නමින් උත්පත්ති ලැබලා දිව්‍ය ලෝකේ පසු ඇවිල්ලා දේව කායෙම බුදු පියාණන් වහන්සේ දකින්න ඇවිල්ලා බණ අහලා සෝවාන් වුණ බවක් දක්වනවා. ඒකොට ගෙම්බත් සෝවාන් වුණා. ශ්‍රද්ධාව උපකාර කරගෙන. ගෙම්බත් සෝවාන් වුණා. ඉතින් ඔන්න ඔය ඉතියේ මණ්ඩූප දේව පුත්‍ර කතාව කියනවා. ඊළඟට ඒ ස්වරය පිළිබඳව. ඉතින් අටංග සමන්නාගත කියලා ඒක හේතු මොහොම දීර්ඝ විස්තරය එතන තියෙනවා. තාමත්ම මිහිරි ඒ වගේම අර්ථය පැහැදිලි කරන ජඹුරු ස්වරයක්, රවු පිළි රවු දෙනාන්දමේ පුදුමන්දමේ ස්වර සම්පත්තියක් බුදු පියාණන් වහන්සේට තිබුණා. ඊළඟට තවත් ඒ කාලේ හිටිය පඬිවරු තමයි මේ ත්‍රිවේද පාරගත බමුණන්. ඒගොල්ලෝ කොහොමද බුදු පියාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගත්තේ? ඒගොල්ලෝ පොත බලලා, පොත බලනකොට තියෙන ඒගොල්ලන්ගේ පොත්වල 23 මහා පුරුෂ ලක්ෂණ ඇති යම් කිසි කෙනෙක් ලෝකේ පහළ වුණා. ඒ පුද්ගලයාට, ඒ මනුෂ්‍යයාට ඉරනම් එහෙම නැත්නම් යා යුතු මාර්ග දෙකයි තියෙන්නේ. ජීව හිටියොත් සක්විති වෙනවා. පැවිදි වුණොත් අන්න ලෝකේ අරහත් සම්මා සම්බුදු කෙනෙක් වෙනවා. ඒකෝට පොතේ එහෙම තියලා තියෙන නිසා පොත විශ්වාස කර බමුණන් බුදු පියාණන් වහන්සේ අඳුනගත්තේ 23 මහා පුරුෂ ලක්ෂණ වල. ඒ විදිහ කථාන්තර කොටිකුත් තියෙනවා. බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණයා තමන්ගේ ගෝලයා වන උත්තර කියන ඒ මානවකයා බ්‍රාහ්මණ තරුණයා යව්වා මෙන්න මේ 23 මහා පුරුෂ ලක්ෂණ මේ කියාපු මේ බුදු පියාණන් වහන්සේ ළඟ ඇත්ත වශයෙන් තියෙනවද කියලා. ඉතින් උත්තර කියන ඒ මානවයා තරුණයා හත් මාසයක් තිස්සේ බුදු පියාණන් වහන්සේගේ ඡායාව වගේ පිටිපස්සෙන් ගියයි කියලා කියනවා. හරියට අර මේ කාලේ රහස පරීක්ෂකයන් පිටිපස්සෙන් යනවා වගේ බුදු පියාණන් වහන්සේ පිටිපස්සෙන් මේ උත්තර කියන මානවකයා තරුණයා පිටිපස්සෙන් හත් මාසයක්ම ගිහිල්ලා බැලුවා මේ කියාපු කාරණ ඇත්තද කියලා. ඉතින් ඒ මහපුරුෂ ලක්ෂණත් ඒ දෙටුවා වගේම ඊළඟට එපමණක් නෙවෙයි අන්තිමට ඇවිල්ලා බ්‍රහ්මාය බ්‍රාහ්මණයට මහා දීර්ඝ වර්ණාවක් කළා. එපමණකින් නෙවෙයි බුදු පියාණන් වහන්සේ වළඳන හැටි, පිණ්ඩපාතේ වඩින හැටි, ධර්මය දේශනා කරන හැටි, නිශ්ශබ්දව සිටින හැටි, උන්වහන්සේගේ හැම ඉරියව්වක් තුළින්ම ඒ ඇති සුවිශේෂ භාවය ප්‍රකාශ කරන මහා දීර්ඝ වර්ණාවක් කළා. මේ උත්තර මානවකයා අන්තිමට කියන්නේ කොහොමද? මෙන්න මේ විදියයි භවද්ගෞතමීන්, මීටත් වැඩි ඉවර කරන්නේ, මීටත් වැඩි. ඒ කියන්නේ වර්ණා විෂාතික්‍රාන්ත කියලා පිරිමහන්න බෑ. ඒක අහලම අන්න එතකොට අර බ්‍රහ්මාල බ්‍රාහ්මයාට ලොක්මයා එතනම බොහොම ශ්‍රද්ධාවක් ඇති කරගෙන ඊළඟට ගිහිල්ලා අන්තිමට ශ්‍රාවකයෙක් වුණ බව සඳහන් වෙනවා. ඒ වගේම තවත් බාවාරි බ්‍රාහ්මණින් බාවාරි කියන ඒ විශාල ගෝල පිරිසෙන් ඇති බ්‍රාහ්මණයා ගැනත් ඒ විදිහටම මහා පුරුෂ ලක්ෂණ තුනින් අඳුනගත්ත බව සඳහන් වෙනවා. සේල කියන බ්‍රාහ්මණයාත් ඒ වගේ. ඉතින් විශේෂයෙන්ම අර සේල බ්‍රාහ්මණයා පිළිබඳ ප්‍රවෘත්තිය අපිට හිතා ගන්න පුළුවන්. එතෙන්දිත් අර තීනිය කියන එක්තරා ජටිලයක් ජටිල කියලා කියන්නේ අර කෙස් වැඩෙන තුරුම අර නිකුත්තේදී කෙස් මස් එකම සම්බන්ධ වෙන තරමට යම්කිසි වෘත ආදී රැක්ක බ්‍රාහ්මණයෙක්. ඒ ජටිලය බුද්ධ ශ්‍රාවකෙක් නොවුනත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් ශ්‍රද්ධාවක් ඇති කරගෙන බුදු පියාණන් වහන්සේට සහ 1250ක් වන්න වූ සංඝ පිරිසකට දාණයට ආරාධනා කළා. ගිහිල්ලා තමන්ගේ ඥාති පිරිස එකතු කරගෙන ඒ දාණය සූදානම් කරනවා. තමන්ගේ ආශ්‍රමයේ ගිනි උදුම් බඳිනවා, දර පලනවා, භාජන හෝදනවා, දානශාලාවේ ආසන පිළියෙල කරනවා. ඕව කර කර ඉන්න අතරේ ඔන්න පේණිය ජටිලයාගේ යාළුවෙක් වෙන සේල බ්‍රාහ්මණයා මුන් ත්‍රිවේද පාරගත ත්‍රිවේදයේ හදාලේ වමුණෙක් ගෝලෙන් 300 පුත් එක්ක එනවා. මේ තමන්ගේ යාළුව බලන්න. ඉතින් මෙතන මේ ලොකු සූදානමක් දැකලා අහනවා, මොකද කේනිය මේ මොකක් හරි විවාහ මංගලයක් වගේ එකක් තියෙනවද? එහෙම නැත්නම් මේ යාගයක් තියෙනවද? එහෙමත් නැත්නම් මේ බිම්බිසාර රජුරවන්ට ඒ රාජසේනාවත් එක්කම ආරාධනාවක් තියෙනවද හේට දිහා මේ භෝජන සංග්‍රහයකටද? මොකද මේ සූදානම? නෑ නෑ, ඒකක්වත් නෙවෙයි. මම මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ ආරාධනා කළා, භවද්ගෞතමයන් වහන්සේට ආරාධනා කළා මේ සංඝයන්. එතකොට බුද්ධ කියලා කිය වචන කියවුන හැටිය ඒ වචනේම ප්‍රමාණවත් වුණා. බුද්ධෝති කියලා බුද්ධ කියලාද කේනිය කියන්නේ? බුද්ධ කියලායි සේල කියන්නේ. බුද්ධ කියලා දෙවිද තුන් සැරයක් අහනකොට ඒ ඇති වෙන ශ්‍රද්ධාව පිළ තමයි ඊළඟට සේල බ්‍රාහ්මණය තර විදිහටම බුදු පියාණන් වහන්සේ සෝයාගෙන ගින ශ්‍රාවක. ඒක විදිහට අපිට පේනවා මේ කාලේ ඊට උගතුන්. ඒතර බුද්ධ පියාණන් වහන්සේගේ ශරීර ලක්ෂණ අර කියවෝ අද්විතීය කාටවත් තීරණ නැති විදිහේ පුදුම. ඒ බුදු කෙනෙකුටම පිළිහෙටෙන පාරමී ශක්ඥානුම පිළිහෙටෙන ඒ රූප චෝබද අපි ඒකෙන් ශ්‍රද්ධාවත් ඇති කරගන්න. ඊළඟට තවත් නයිකුත් විදිහේ ඒ උගතුන් බුදු පියාණන් වහන්සේගේ ප්‍රඥාව ප්‍රඥා ශක්තිය දැකලා උන්වහන්සේගේ දේශනාවන්ගේ ඇති ජඹුර උන්වහන්සේ ඒ වාද විවාද ආදීදී කරුණ ඉදිරිපත් කරන ආකාරය ඔහතුලින් තමන්ගේ මාන්‍ය ඉවත් කරලා නියතමානී වෙලා ඒ විදිහට ශ්‍රද්ධාව ඇති කරා. එහෙමත් නම්මන්න බැරි දැඩි මාන්නක්කාරයින් අර කාශ්‍යප සහෝදරයින් වගේ අයට බුදු පියාණන් වහන්සේ තරඟෙට ප්‍රාතිහාර්ය පෙන්නලා ඒ කට්ටියගේ මාන්නේ දින්දා. ඔය විදිහට නානා ප්‍රකාරයෙන් බුදු පියාණන් වහන්සේ මේ සත්වයින්ට ශ්‍රද්ධාව ඇති කරේ මොකද? වෙන හේකට නෙවෙයි. ඒ අයගේම විමුක්තිය සඳහා බුදු පියා බුද්ධ කෘත්‍ය ඒකයි. ඒක නිසා තමයි පුෂ ධම්ම සාර්ධී ගුණය මෙතන ඒ වදේ තුලින් අපට පේනවා. දමණය කළ හැකි පුද්ගලයන් දමණය කිරීමේ විශේෂ ඒ සාරති රතාචාරයක් වගේ දක්ෂතාව තියෙන තමන් වහන්සේගේ ඒ බුද්ධ ඥාන ප්‍රාතිහාර ශක්තිය ඔක්කොම යෙදුව වෙන දෙයකට නෙවෙයි ඒ ලෝක සත්‍යාගේ අර මෝහාන් දෙක හරිවත් කරලා මාන අධිකර සිවත් කරලා නිර්වාණ මාර්ගයට නැමීමට. එතකොට ඒ විදිහට අපිට හිතා ගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේගේ හි ශ්‍රද්ධාව ඇති වෙන්න නොයිකුත් අරමුණු ඒ කාලේ ඒ ලෝක සත්‍යා උපකාර කරගත්තා. රූප සම්පත්තිය දැකලා ඇතම් කෙනෙක් සොරය අහලා ඒ දේශනා කරන වචනේ ඇති අර්ථය දැකලා ඒ තර්ක විතර්ක කරන ප්‍රඥා ශක්තිය තර්ක ශක්තිය මේ හැම එකක්ම මුල් කරගෙන ඇතම් කෙනෙක් කර කියාපු මහා පුරුෂ ලක්ෂණ ඔය විදිහේ නොයෙකුත් ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර මොකද ශ්‍රද්ධාව මූලික නිසා. ශ්‍රද්ධාව නැතුව මේ ගමන යන්න බෑ. ශ්‍රද්ධාව නැතුව ඒ වීරිය මුද ඒක කියන්නේ කොටින්ම ශ්‍රද්ධාව ගැන කෙනෙකුට තව ඒකට අදාළ වචන කීපයක් සිඳෙනවා. අධිමොක්ඛ කියලා. අධිමොක්ඛ කියන වචනේ තේරුම මුදා හැරීම. ශ්‍රද්ධාව උපකාර කරගෙනයි වීරිය මුදා හරින්නේ. එහෙම නැත්නම් Tamante කියලා කොටසක් ඉතුරු කරගන්නවා. දැන් මේ පිනතුන් නැව භාවනා කරන පිනතුන් දන්නවා ඇති තුන්රුවන්ට ජීවිත පූජාව කියලා එකක් කරනවා. මොකද ඒකේ තේරුම? ත්‍රිවිධ රත්නයේ ජීවිත පූජා කරනවා. අන්න අර කැපෙමින් අර වක්කලි හැමදුරවන්න අර එන්න වක්කලි බය වෙන්න එපා මා දිහා බලන්න මම ඔබ බේරගන්නම් කියලා අර ගාථා වලින් බුදු පියාණන් වහන්සේලා ආරාධනය ඉවත දාන්නේ නැතුව ඒක පිළිගත්තා. මේ ඇත්ත වෙන්නේ නැති කියලා පැනලා. ඒ වගේ තමයි යන්න කැපවීම. යුද්ධයට යන කෙනා ඒකට කැපවීම කරන්න වගේ රට වෙනුවෙන් නිවන බලාපොරොත්තු වෙන කෙනා ත්‍රිවිධ රත්නයට ජීවිත පූජා කරනවා. බුද්ධ රත්නයට ජීවිත පූජා, ධර්ම රත්නයට ජීවිත පූජා, සංඝ රත්නයට ජීවිත පූජා. ඔක කරන්නේ ශ්‍රද්ධාවයි. ඔන්න එතකොට සරණ ගමනිය තුල තියෙන්නේ ශ්‍රද්ධාව පිළිබඳ ප්‍රතිඥාවයි. ශ්‍රද්ධාව පිළිබඳ ප්‍රතිඥාව නිසායි මේ සරණ ගමනිය අවශ්‍ය වෙන්නේ. ඒක නැතුව යන්න බෑ. තවත් යනක බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ මම මේ දක්වන ශාසනය වැඩපිළිවෙල එතැමිට උපමාවකුත් එක්කයි දක්වන්නේ. මහා සාගරය ක්‍රමක්‍රමයෙන් ගැඹුරු වෙනා වගේ මගේ ශාසනයත් ක්‍රමක්‍රමයෙන් යන ගමනක් මේකේ තියෙන්නේ. ඒකට යොදන වචන තුනක් තියෙනවා. අනුකුබ්බ සික්ඛා, අනුකුබ්බ කිරියා, අනුකුබ්බ පටිප්පදා. මගේ ශාසනයේ තියෙනවා අනුපිළිවෙලින් සික්මීමක්, අනුපිළිවෙල ක්‍රියාදාමයක්, අනුපිළිවෙලින් යන ක්‍රමානුකූල ප්‍රතිපත්ති මාර්ගයක් කියලා. ඊළඟට ඒක මොකද්ද කියලා හඳුන්වලා දෙනවා. එතෙන්දිත් මුලට ගන්න ශ්‍රද්ධාව. කෙනෙකුට ශ්‍රද්ධාව ඇති වුණාම තමයි ශාසුන් වහන්සේ ළඟට ලං වෙන්නේ. ශ්‍රද්ධා ජාතෝ උපසංකමති කියලා කියනවා. ශ්‍රද්ධාව ඇති කරගෙනයි කෙනෙක් ශාසුන් වහන්සේ ළඟට ලං වෙන්නේ. ලං වෙලා ඊළඟට නිකම්ම ලං වෙලා නිකන් ඉන්නවනේ පෛරුපාසනය කියලා කියන ළඟින් ඉඳ ගැනීම කරනවා. බණ අහන සූදානම් වෙනවා. ඒ ඉඳගෙන ශ්‍රද්ධාවෙන් පටන් ගත්තු එක ශ්‍රද්ධාවෙන් ආව ශාසුන් වහන්සේ ළඟට ඊළඟට පැත්තකින් ඉඳගත්තා. ඒකත් පස්සේකින් ඉඳගත්තා. එහෙම ඉඳගෙන ඉන්නකොට ඇහෙන්නේ මොකද්ද? බුදු පියාණන් වහන්සේගේ ධර්මයයි. ඉතින් ඊළඟට එහෙම ඉඳගෙන ඉන්න අතර ධර්මය අහන්න ලැබෙනවා. ධර්මය අහන්න ලැබුණාම ඊළඟට මේ වගේ යන්ත්‍රවලට දාලා ඒ වගේ දරගෙන හිල්ලා ඔය දිරන්න තරන්න නැතුව එතෙන්දීම ඒ ධර්මය හිතේ දරා ගන්නවා. ඒ දරාගෙන එතනින් නවතින්නෙත් නැහැ. ඒකෙන් විභාග පාස් කරන්න යොදාගත්තු දරාය අනිල්ලක් නෙවෙයි. ඒකට යන්නේ ඊළඟට කරන්නේ මොකද්ද? ඒ දරාගත්තු ධර්මය තමන්ගේ සාක්කුවේ තියෙන රන්රුවන් එළියට අරගෙන බලන්න වගේ විටින් විට ඒවායේ අර්ථය පරීක්ෂා කරලා බලනවා. ඒවා පොතපතින් බැලුවේ නැතුවත් හිතේ ඒවා සටහන් වෙලා තියෙනවා එළියට අරගෙන. මොකද්ද මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මයේ මේකේ තේරුම කියලා ඔය අර්ථය පරීක්ෂා කරනවා. අර්ථය පරීක්ෂා කරනකොට ඔන්න ඊළඟ පියවර ඒ ධර්මයන් පිළිබඳ යම් කිසි වැටහීම් ශක්තියක් සමන්ට එකඟ වීමට හැකි අත්දැකීමක් වෙනවා. ධම්ම නිජ්ජානක්ඛන්ති කියලා මේ බොහෝ දුරට මම මේ පාළි අපි මේ පාළි වචන ඉවත් කරන්න උත්සාහ කරනවා. සිංහල තේ තේරුම තිබුණාම ඇති ධර්මයේ පිළිබඳ යම් වැටහීමක් ඇති වුණාට පස්සේ ඊළඟට ලොකු ඡන්දයක් ඇති වෙනවා. මේක අනුව ක්‍රියාත්මක කරන්න ඕන කියන වැටහීම එනවා. ලොකු ඡන්දය කියලා කියන්නේ ඕනෑකම. ඔය දැන් රටේ අහන්න ලැබෙන ඡන්දේ නෙවෙයි. ධර්මයේ සඳහන් වෙන ඡන්දය කියලා කියන්නේ ඕනෑකම, කැමැත්ත. අන්නේ ලොකු කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්ත අනුව තමයි උත්සාහයක් කරන්නේ. උත්සාහයක් දරනවා, වීර්යයක් දරනවා. ඊළඟට ඒ උත්සාහය දරාගෙන යනකොට ඊළඟට කියන තුලණය කරනවා කියලා. අන්න සමහර සමකීම, ඉන්ද්‍රිය සමකීම කියන අදහස ඇතන තියෙන්නේ. සමහර විට අලුත් දෙයක් කරනකොට පමණට වැඩියත් මේ වීර්යය දැනෙන්න පුළුවන්. යම් අවස්ථාවක් වෙනවා ඒක තේරිලා ඒකත් සමතර ගන්නවා. දැන් අර ධාවන තරංගයක, දීර්ඝ ධාවන තරංගයක පළමු රවුමම පමණට වැඩි වේගෙන් දිව්වොත් එයාට බෑ දිනන්න. හැල්මයන්ට එහෙම ගිහිල්ලා යම් අවස්ථාවක ඒ වහඳට වෙලාව ආවට පස්සේ තමයි අර අවසාන ගැම්ම යන්නේ. ඒ වගේ තුලණය කිරීම කියන එකක් තියෙනවා. එහෙම කළා තමයි අන්තිමේදී ජීවිත පරිත්‍යාගයෙන් අර කියාපු චතුරංග සමන්නාගත වීරියවදලා අර කලින් කියාපු ආකාරයට චතුරංග සමන්නාගත වීරියවදලයි නිවන ලබන්නේ. ඔන්නේ ක්‍රියාදාමයයි බුදු පියාණන් වහන්සේ අනුකුබ්බ සික්ඛා, අනුකුබ්බ කිරියා, අනුකුබ්බ පටිපදා නමින් හැඳින්වුවේ. එතන කාරණා රාශියක් තියෙනවා. හැබැයි මුලින් කියන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ශ්‍රාවකය ළඟට ඒ ශාස්තුන් වහන්සේ ළඟට ශ්‍රද්ධාව ඇති කරගෙන ගියේ නැත්නම් ඉඳ ගන්නවද? වැඳීම කෙසේ වෙතත් ඉඳ ගන්නවත් නැහැ. එතකොට ඉඳගෙන ඊළඟට අතන තියෙන ධර්මය අහනවා කියන්නේ ශාස්තුන් වහන්සේ ප්‍රකාශ කරන දෙයක් අහනවා කියන්නේ. ඒ අර මාන්නක්කාරය ඒක කරන්නේත් නැහැ. ඉඳගෙන ඊළඟට තමන් දන්න ටික කියන ශාස්තුන් වහන්සේ උගන්වන්න යන භාග්‍යතුන් වහන්සේට. අපි එහෙම හිතමු. එතකොට බෑනේ එතකොට ප්‍රාති ප්‍රතිපදාවට යන්න බෑ. කන් දෙනව මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ? කතා කරන්න වෙන දෙයක් නෙවෙයි නිවන් කතාව. අන්න එතකොට ඒ කණුවයි ඊළඟට ඒක හොඳට දරා ගන්නවා. මම ඔයිට වැඩිය දන්නවා. මම ඔය පොතේ කියවල තියනවා. මට මේ උපාදි තියනවා කියලා ඔය කියන්නේ අපි දන්න දේ එහෙම කියන්නේ නැතුව බුදු පියාණන් වහන්සේ ගියා හොඳට දරා ගන්න. දරාගෙන ඊළඟට ඒ දරාගත්තු පමණින් මම ඔක තේරුම් ගත්තා කියලා හිතන්නේ නැහැ. ඒ තරමට ගැඹුරුයි මේ ධර්මය. මේක නැවත නැවත පිරුවහලා මේක නැවත නැවත හිතලා මතු කර ගන්න ඕන දෙයක්. අර මණිකක් කපලා ඒ අතර කපලා හරියට ගන්නට ඒක වටිනාකම ගන්නා වගේ එන්නකොට ඒක තමයි අර්ථ පරීක්ෂා කරන අර්ථ පරීක්ෂා කරනකොට තමයි තේරෙන්නේ. ඒක නේනම් මේ කියාපු එක පොඩි වැඩක් නෙවෙයිනේ. මේ වචන කීපය තුල නිවන තියෙනවානේ. ඔන්න අවබෝධය එනවා. ඊට පස්සේ තමයි ඉතින් එහෙනම් මේකට ඉත මේක ඇර වෙන කරන්න දෙයක් නැහැ. වෙන කරන්න දෙයක් නැහැ මේක ඇර කියලා ඊළඟට ඔන්න ඡන්දය ඇති කරගෙන උත්සාහය දැන් ওই දෙට යන ගමන තියෙනවා. ඉතින් ඕකෙනුත් අපිට හිතා ගන්න පුළුවන් මේ ශ්‍රද්ධාවේ යගේ එනෙකුත් කතාන්තර වලින් අපිට පේන විදිහට බුද්ධ කාලයේ ඒ ශ්‍රාවකින් කොටිම කියතොත් දැන් තවත් අවස්ථාවල දක්වලා තියෙනවා. ඒත් උපමා ආශ්‍රයෙන් කියනකොට තේරුම් ගන්න පුළුවන් නිසා අන්න අර කියාපු ආර්ය ධන පහම ඇතැම් අවස්ථාවක ඒ ආර්ය ධන වලින් ආර්ය ධන තුලින් පෙන්눔 කරනවා ගහක උපමාව. වැඩෙන ගහක් සල් ගහක් කියලා හිතමු. සල් ගහක් වැඩෙනකොට වැඩෙන සල් ගහක් බව හඳුනාගන්නේ ඈතදීම ඒකෙක් තියෙන කොළ හේඩෑවේ. අන්නේ කොළෙහි ඩෑවට උපමා කරලා තියෙනවා ශ්‍රද්ධාව. ඒ අර කියාපු දැන් එතන අපි ආර්ය ධනවල තියෙනනේ ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා. සද්ධාව තමයි අන්නර කොළහේ ඩෑව. ඊළඟට සීලය තමයි ඒ ගහේ පට්ට. පට්ටා කියලා කියන්නේ උඩින් තියෙන පොත්ත. පොත්ත ඊළඟට ගහට පොත්ත වගේ තමයි සීලය. ඊළඟට ඊට යටින් තියෙන එළය පට්ටා, මුලට තියෙන පට්ටා, ඊළඟට පොත්ත, ඊළඟට එළය. එළය කියලා කියන්නේ හයිය නැති ලීය. ඒක සුත්ත චාග චාග. අන්තිමට පඤ්ඤා. පඤ්ඤා කියන්නේ අන්න ඒක තමයි අරටුව. හරය. ඉතින් අරටුව නිකන් වැඩෙන්නේ නැහැ නේ ගහක. අරටුව විතරක් සොයන අය තුඟක් අය ඉන්නවා. ධර්මයේ අරටුව විතරක් සොයාගෙන අය ඉන්නවා. ඒ අයට වත පිළිවෙත අවශ්‍ය නැහැ, සීලයක් අවශ්‍ය නැහැ, ගුණ ධර්ම පිරීමක් අවශ්‍ය නැහැ. ඒ අරටුව සොයාගෙන යන අය ලැබේද අරටුව. අරටුව සල්දහක අරටුව හැදෙන්නේ අන්නර කොළ හේඩෑව. ඒක සරුව තියෙන තාක් පමණයි. කොළ හේඩෑව තියෙනකොට ඒකානුව ගහේ පොත්ත තියෙනවා, පට්ටා තියෙනවා, එළය තියෙනවා, අරටුව වැඩෙනවා යම් අවස්ථාවක. ඔන්න ඒ උපමාවත් බුදු පියාණන් මහසී දක්වලා තියෙනවා. ඉතින් ගහක වැඩෙන බව හෙළි කරන එක තමයි ඒ හෙළි කරන්න වගේ මේ කොළ හේඩෑව. අර කතාවක් තියෙනවානේ මේ පින්නතුණු තහලා ඇති පැරණි කතාවක් තියෙනවා. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනි. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනි. මුලටම බීජයක් පැලවෙනකොට ඒ බීජයේ පෙති දෙකෙන්ම අඳුන ගන්න පුළුවන් මේක හැදෙන එකක්ද නැද්ද කියලා. ඒ පෙති දෙක හරියට තියෙනවා නම් ඒ ගහ හැදෙනවා. ඒක ඒ වගේම තමයි මෙතනත් අර කොළ හේඩෑව තුලින් සරු බව පෙන්වුම් කරනවා. ශ්‍රද්ධාව එදෙන උපමාව කරලා තියෙනවා. ඉතින් ওই විදිහට තවත් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ඊළඟට අපි හිතා ගන්න ඕන මේ වක්කලි හාමුදුරුවන් බුදු පියාණන් වහන්සේගේ දර්ශනය තුලින් කළ භාවනාව මොකක්ද? බුද්ධානුස්සති. බුද්ධානුස්සති. බුදු පියාණන් වහන්සේ සිහි කරන්නේ දැන් මේ කාලේ අපිට බුදු පියාණන් වහන්සේ සිහි කරන්නේ අර බුදු පියාණන් වහන්සේ ගුණ සම්භාරය වචන නවයකට පෙරලා සකස් කරලා තමයි. ඒ කාලේ දැන් මේ වගේ මාධ්‍යයන් නැති යුගයක බුදු කෙනෙක් පහළ වුණා කියන එක ලෝකයට ගියේ. දැන් මේ පින්නතුන් කියන අර බුදු ගුණ පාඨයෙන් ඉතිපිසෝ භගවාරණං කියලා ඒ පටන් ගන්න පාඨයෙන් තවදේ භාග්‍යතුන් වහන්සේ අරහත්ය සම්මා සම්බුද්ධිය විජ්ජාචන සම්පන්නය සුගතිය ලෝකවිදුලි අනුත්තර කුස ධම්ම සාර්ථිය සත්තාදේ මනුස්සානං ය බුද්ධෝ භගවාය කියලා කියන ඔන්නනාව ගුණයෙන් බුදු කෙනෙක් උපන්නා කියන ආරංචිය පැතුණේ එකයි. ඒකට ඒක අහනමත් දැන් කෙනෙක් අතීතයේ බුදුවරුන් ඇසුරු කරාය. වැඩි දෙයක් ඕන වුණේ නැහැ. ඒ පාටි ආලා බුදු පියාණන් වහන්සේ සාගෙන ආ. ඒකට ඒ ගුණය නවය තුල තිබෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ශක්තියින්, විවිධ ශක්තියින්. දැන් අපි කිව්වා පුරිස ධම්ම සාර්ථී ගුණය, පුරිසෙන් දමණය කිරීමේ ශක්තිය. ඒකත් ධර්මයේ බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරනවා. අපි බුදු පියාණන් වහන්සේට මහා කරුණික ආනන් වහන්සේ කියලා කියනවා. නමුත් සමහර තැන්වල බුදු පියාණන් වහන්සේ දැඩිව ක්‍රියාමාර්ග ගත්තු හැටිත් තියෙනවා. මොකද ඒකට හේතුව ඒ අවස්ථානුකූලයි, කරුණාවෙන් තමයි. උපමාවට තියෙන මව් කෙනෙක් පිය කෙනෙක් වුණත් අර කුඩා දරුවෙක් ගලක් ගල් කැටයක් මොකක් හරි කටේ දාගත්තාම ලේත් එක ඇදලා ගන්නවා වගේ අන්න කරුණාවෙන්ම ඒක කරේ. ඉතින් ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මම සංහේන පිවිණේමි, පරුසේන පිවිණේමි, සන්න පරුසේන පිවිණේමි. මම මොළොක් ක්‍රියාමාර්ගවලින් උද්ගමනය කරනවා. දැඩි ක්‍රියාමාර්ගවලින් උද්ගමනය කරනවා. මේ දෙක සම්බන්ධ කරලා මේ දෙකම එකතු කරලා මම ගමනය කරනවා ඇතම් අවස්ථාවල. තවත් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආනන්ද හාමුදුරන්ට, ආනන්ද මම මේ ඔය මේ කුඹල්කාරයෙක් හරියට වේලුනේ නැති භාජන නැති භාජන පරිස්සමෙන් එහෙම කරන්න වගේ නෙවෙයි මම ශ්‍රාවකින් හික්මවන්නේ. බයෙන් බයෙන් නෙවෙයි ශ්‍රාවකින් හික්මවන්නේ. එතන ඊළඟට වචන කීපයක් දෙනවා. නිග්ගයිහ නිග්ගයිහා පවක්ඛාමි පවයි පවයි. මේ වචනේ අර්ථය නැතත් තේරෙන කියනකොට තේරෙනවා. මම එයාට නිග්‍රහ කරමි. දැඩිව දැඩිව කියමින් මම එයා හික්මවන්නේ. මොකද ඒකේ අදහස ඊළඟට ප්‍රකාශ කරනවා. යෝ සාරෝ සෝ තස්ති. අරඩුව හරේ ඇති කෙනා විතරක් ඉතිරි වේවා. මට උළුගෙඩිය අවශ්‍ය නැහැ. මට පිරිස් වැඩි පිරිස් අවශ්‍ය නැහැ. වැඩේට යොමු වෙන නියම අරටුව ඇති අය මට ඇති කියලයි මම ශ්‍රාවකින් හික්මවන්නේ. අන්න බුදු පියාණන් වහන්සේ අර පුරිස ධම්මසාරතී ගුණය අනුව කතා කරපු තැනක්දී මම මේ අර කුඹලා හරියට වේලු නැති මැටි භාජනයේ පරිස්සමෙන් බයෙන් බය අල්ලන්නා වගේ නෙවෙයි මම ශ්‍රාවකින් මේ. පිටක අර විදියට දැඩි ක්‍රියාමාර්ගවල නිග්ගයිහ නිග්‍රහ කරමි. පවයිය දැඩිව කියමි. මම මේ හික්මවනවා. මොකද අදහස මෙයාගේ හරියට අරටුව විතරක් ගනිත්ව අරටුව බවට පත් වෙත්ව. සාසනේ අරටුව ගත්තාම තමයි අරටුව බවට පත් වෙන්නේ. අන්න එතකොට එතනත් අපිට පේනවා අර බුදු පියාණන් වහන්සේ ගුණ සම්භාරයේ මේ එකක් තුලින්ම අපි බුද්ධානුස්සතියනි වැඩෙන්නේ. ඉතින් බුද්ධානුස්සතිය ගැන ආනිසංස කියන තැන ධර්මයේ දැක්වෙනවා බුද්ධානුස්සතිය ආනිසංස මොනවද? යම් අවස්ථාවක ආර්ය ශ්‍රාවකේ ඉතිවිසෝ භගව ආදී වශයෙන් ඒ නවයෙන් මොහෝ එකක් හෝ අරමුණු කරගෙන බුද්ධානුස්සති භාවනාව වඩනවා නම් ඒ අවස්ථාවේ ඒ ශාවකයාගේ සිත රාගයට යට වෙන්නේ නැහැ, ද්වේෂයට යට වෙන්නේ නැහැ, මෝහයට යට වෙන්නේ නැහැ. රාග දෝෂ මෝහ පරිඋත්තරන් හේයගේ ඊළඟට කියනවා. ඒ වගේම සිත ඍජුව, ඒ සිත ඍජු තත්වයටපත් වෙනවා. ඉතින් ඊළඟට කියනවා පංචකාමයේ කියලා කියන මඩ ගොහරුවෙන් නැගී සිටින තත්වයකටපත් වෙනවා. බුද්ධානුස්සති ආනිසංස වශයෙන් දක්වන්නේ බුද්ධානුස්සතිය වඩින අවස්ථාවල කෙනෙකුගේ සිත අර කියාපු රාග දේශ මොහ ආදීන් తాවකාලික වශයෙන් ඉවත් වෙලා, ඒ වගේම පංචකාමිනුත් ඉවත් වෙලා මඩ ගොඩින් ගොහරුවෙන් නැගී සිටියා වගේ තත්වයක් වෙන එකක් තබා දැන් මේ පින්න තුන් කොටිකුත් අහලත් ඇති බුද්ධානුස්සතිය වඩන ශ්‍රාවකයා පිළිබඳව කියවෙනවා. හරියට බුදු පියාණන් වහන්සේගේ ගන්ධ කුටි තත්වයටපත් වුණා. බුදු පියාණන් වහන්සේ නිතර ගැවසෙන ගන්ධ කුටිය වගේ හරියට බුදු නිතර බුදු ගුණ වඩන කෙනා. මොකද බුදු පියාණන් වහන්සේ තම ආශ්‍රයේ ළඟ ඉන්නවා කියලා. වක්කලි හිමියන් ඒ බුදු පියාණන් වහන්සේ ඇසුරු කරන අවස්ථාවල ක්ලේශයකට හිත යන්න ඉඩ තිබුණාද? බුදු පියාණන් වහන්සේ පස්සෙන් යමින් ඒ විදිහට ශ්‍රද්ධාවෙන් බලාගෙන ඉන්නකොට කෙලෙස් වලට ඉඩ තියෙනවද? අර රූප සම්පත්තිය අපි කිව්වේ කෙලෙස් වඩන රූප සම්පත්තියක් නෙමෙයි, සිත නිවන. අද පවා ඒ අනුව අර නෙළු ප්‍රතිමාව ඒ බුදු ගුණ දැනගෙන ඒ අනුව ඒ ශාන්ත සුන්දර අන්දමට නෙළු රූපයක් සිතුවමක් දැකලා කෙනෙක් පැහැදෙන්නේ මොකද? ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් ඇති කරගන්නේ මොකද? අන්න ඒකේ තියෙන කෙලෙස් නිවන ස්වභාවය නිසායි. ඉතින් ශ්‍රද්ධාවේ ශක්තිය හැටියට තියෙන ප්‍රසාදය පැහැදීම අර උදක ප්‍රසාදික මාණිකයක් වගේ කියලා කියන්නේ එකයි. බොරදිය ඉවත් වෙලා හිත පැහැදෙනවා. ප්‍රසාදය ළඟ තියෙන්නේ ප්‍රමෝදයයි සතුටයි. ප්‍රමෝදය ප්‍රීතියට හරවලා, ප්‍රීතිය පසද්දි කියලා කියන සංසුන් බවට හරවලා එතනින් සමාධියට නගලා ඊළාට විපස්සනාවට ගියාම එතන නිවන. ඔන්න එතකොට බුද්ධානුසුතිය ආනිසංසය තුලින් කියන ඉතින් අද දවසේ අර අපි කියපු ඒ කෙටි ගාථාව තුළින් අපි ප්‍රතිඥා කළ හැටියටම ශ්‍රද්ධාවේ යගේ පෙන්නුම් කරන ශක්තිය යගේ පෙන්නුම් කරන ඒක වක්කලි හාමුදුරුවන්ගෙනුත් අපට හොඳක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මේ උගතුන්ගේ යුගේ. ඉතින් මේ හැම එකක් තුළින්ම මේ පින්නතුන් කල්පනා කරන්න ඕන. අද මේ වටිනා පොයේ දවසේ මේ පින්නතුන් අර කියපු ප්‍රතිපත්ති මාර්ගයේ මරණය හෝ තරණය කියලා කියන හැඟීමකින් වගේ අපි කල්පනා කරන්න ඕන. ඒ වගේ අපි මේ ප්‍රතිපත්ති මාර්ගයට බැහැලා ගියොත් තමයි බුදු පියාණන් වහන්සේ දකින්න හඳුනා ගන්න පුළුවන් වෙන්නේ, තර්කයෙන් නෙවෙයි. ඉතින් මේ මාර්ගයේ ගමන් කරන්න මේකම මේ අද දෙන දේශනාවත් උපකාරවත් වේවා. තමන් කරගෙන යන බණ භාවනාව සාර්ථකව කරගනිමින් මේ දේශනාවේ ශක්තිය තුළින් මේ පින්නතුන්ටත් මේ ජීවිතයේදීම බලාපොරොත්තු වන අන්දමින් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් ඇතුළත් වූ මමා මහණියන් සැනසීමට මේ කුසල ශක්තිය ධර්ම ශ්‍රවණ ආනිසංස හේතු වාසනා වේවා. එසේම මේ යම් තාක් තමන්ගේ මව්පියන් ඇතුළු අවීචිය සිටකනිට දක්වා පින් කැමැති නිවන් කැමැති සත්‍ය කොට්ටාසයන් සිටිනවා නම් හැම දිනෙකම අපේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ කුසල අනුමෝදන් වීමෙන් තමන් බලාපොරොත්තු වෙනා වූ ඒ යම් බෝධිහකින් සියලු සංසාර දුකින් ඇතුළත් වූ මමා මහණියන් සැනසීත්වා කියන අදහස ඇති කරගෙන ඒ ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ගාථා කළ පින් කරනවා. එත්තාවතා ච අම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සත්‍ය අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාදට්ඨාරි භුම්මට්ඨා දේවානාග මහින්දිරා පුඤ්ඤන්තං අනුමෝදිත්වා දුක්ඛප්පත්තා චිනින් දුක්ඛා භයප්පත්තා චිනින් භයා ශෝකප්පත්තා චිනින් ශෝකා හොන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛප්පත්තා චිනින් දුක්ඛා භයප්පත්තා චිනින් භයා ශෝකප්පත්තා චිනින් ශෝකා හොන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛපත්තානින් දුක්ඛා භයප්පත්තානින් භයා ශෝකපත්තානි ශෝකං දුසංගේ විපාන්නෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා ඉනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු සබ්බේතියෝ විවාජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සෝති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සෝති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සෝති භවන්තු තේ අභිවාදන සීලස නුක්ඛං වද්ධා පචයිනෝ සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සද්ද සම්පත්ති නීච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සම්ජති.
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්මදානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.